Sopa.
Come on.
Tao cầu hơi yên đình nó, tao tìm cái kinh nghiệm nè. නමස්කාරය කියලා පටන් ගමුනේ නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මෛත්‍රී භාවනාව ගැන කතා කරන්නේ. ඊට කලින් දවසේ අපි කතා කළේ මේ වචන හතරේ තේරුම කතා කරලා ඊට පස්සේ අර ගරු සම්භාවනීය කෙනෙකුට මෛත්‍රී වඩන විදිය ගැනනේ. ඒකට ඒ විදියට කරගෙන යන්න ඇති කියලා හිතෙනවා. කොහොමද ඒ කරගෙන යද්දි තොරතුරු ඒ විදිහට අපි මෛත්‍රිය වැඩුණාද කියලා කොහොමද දැනගන්නේ? හිතට දැනෙන්න ඕන. මේ මෛත්‍රිය කියන කාරණාව දැන් තාම ඇත්තටම දැන් ඔය එක කාණ්ඩයකට විතරක් අපි මෛත්‍රිය වැඩුවට ප්‍රමාණවත් මදි. ඒ නිසා තමයි අර අත්ත, සිය, මජ්ජත්, වීරි කියන ඒ ආණ්ඩ හතරටම අපි හොඳට මෛත්‍රී වඩන්න ඕන. ඒකට අපි තාම කතා කළේ ප්‍රිය කියන එකෙත් අර අතිප්‍රිය සහායක කියන කෙනා නෙවෙයි. ගරු සම්භාවනීය ප්‍රිය කෙනෙකුට මෛත්‍රී වැඩීම ගැන තමයි අපි දැනට කතා කරේ. ඇයි අපි ඒ වගේ කෙනෙක්වම තෝරාගන්නේ මුලින්? ඇයි අපිට බැරිද මුලින්ම අමනාප කෙනෙක්ට මෛත්‍රී වඩලා හැම පටන් ගන්න? ද්වේෂය එහෙම ඇති වෙන්න පුළුවන් නිසා පහසු වෙන්නේ. ඒ නිසා තමයි මේ පිළිවෙලට මෛත්‍රී වඩන්න කියලා කියන්නේ. ඒතොර දැන් තමන්ට ඒ මෛත්‍රී වඩන්න එක ගැන අපි කිව්වා. මේක ගැන සමහරුන්ගේ චෝදනා තියෙනවා. එහෙනම් තමන්ට මෛත්‍රී වඩද්දි ආත්ම සංඥා එහෙම වැඩ කරනවා. ඉතින් ඒවා වැඩෙනවා එහෙම කියලා. එහෙමද? එතකොට ආත්ම සංඥා නැති කරලා අපි මෛත්‍රී වඩන්න හිටියොත් සක්කාය දිට්ඨිය නැති කරලා එතකොට සෝතාපන්න වුණායින් පස්සේ නේද වඩන්න වෙන්නේ. ඒක නිසා මේ අපිට ආත්ම සංඥාව වැඩෙනවයි කියන එක ගැන අපි ටිකක් කතා කළා මතක ඇතියිද? ආත්ම සංඥාව වැඩෙන්නේ තමන් මේ මමයි මේක කරන්නේ. මම තමයි මෛත්‍රී වඩන්නේ. එතකොට අසුබලුන්ටයි මෛත්‍රී වඩන්නේ. ඒ විදිහට අර ඒ ආත්ම සංඥා දෙඩිව අරගෙන කළොත් එහෙම නැත්නම් ඉතින් අපි කොහොමත් අනික් හැම කුසලයක් කරද්දිමත් ආත්ම සංඥාව යටපත් වෙලා තියෙනවා අනුසය වශයෙන් නේද? සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන තාක්කල් ඉතින් සක්කාය දිට්ඨිය යටපත්ව තියෙනවා. ඉතින් අපි ඒ දෙඩිව ඒ සංඥා ඇතිව කටයුතු කිරීම තමයි හානි කර. ඒව යටපත් වෙන විදිහට කටයුතු කරලා දැන් කුසලයක් කරද්දි අනික් කුසලයක් කරද්දි බුද්ධ වන්දනා කරද්දි මම බුද්ධ වන්දනා කරනවා කියන සංඥාව තියෙනවා. ඉතින් ඒව අපි අඩු කරගන්න ඕන නේද? මේ පරමාර්ථ වශයෙන් ඒ කරුණු සිහි කරලා එතකොට තමයි යන්න අර මාන්න ආදී අඩු වෙන්නේ. ඔව් දැන් විවහාරය නම් වෙනයි. නමුත් ඒ අවබෝධය ඒ විපස්සනා වඩන කෙනෙකුට තියෙනවා. නමුත් විවහාරයේදී මොකද්ද? ඔව් කියවෙනවා. ඔව් පුළුවන්. ඔව්. ඒක නිසා දැන් මමත්වය කියන එක ඉතින් ඇත්තටම අරහත්වයේ දක්වාම දැන් මානය ආදී පවතිනවානේ. පැහැදිලි කියන්නේ. ඉන්සයිටින් අර ඒ වගේ කාරණා ගැන කට්ටිය කිවට ඒව ගැන සලකන්න යන්න එපා. තමන් ඉතින් ඒ කරගෙන යන භාවනා කටයුතු කරගෙන යන්න විශ්වාසයෙන් ඒක පැහැදිලිව ඒ කාරණා හේතුත් එක්ක විසුද්ධි මාර්ගෙම කියලා තියෙනවා. ඒ නිසා අපි අර මුලින් තමන්ට මෛත්‍රිය වඩන්නේ සාක්ෂියක් විදියට තියාගන්න නිසා. එතකොට ඒ විදියට තියාගෙන ඊට පස්සේ අර ප්‍රිය අය අතරින් අපිට වඩාත්ම ප්‍රිය කෙනෙකුට මෛත්‍රී වඩන්න ගත්තොත් ඒ සමහර විට ලෝභයක් ඇති වෙන්න පුළුවන් නේද? තාත්තට හරි සහෝදරයෙකුට හරි ඒ වගේ. ඒ නිසා තමයි ඒ පැත්තට යන්නෙත් නැති වෙන්නේ. අපේ අර ගරුත්වයක් තියෙන කෙනෙකුට වඩා පහසුවෙන් මෛත්‍රී වැඩෙනවා. ඒ නිසා අපි ඒ ගරු සම්භාවනීය කෙනෙක් වරමු කරලා ඒ විදිහට එක වචනයකින් එක වචනයක් තෝරාගෙන කරන්න කියලායි අපි කිව්වේ. ඊට පසුව ඉතිරි වචන තුනත් ඒ විදිහටම හුරු කරගන්න. තමන්ට වඩා ප්‍රකට වුණේ අපි හිතමු සුවපත් වේවා කියන වචනේ නම් ඊට පසුව ඒක සාර්ථක වුණොත් ඒ සාර්ථක වීම කියලා තියෙන්නේ කරන්නේ කොහොමද? අපිට මේ කාරණාව හොඳට හිතට දැනෙනවා නම් එක දිගට ඒ අරමුණේම හිත පවත්වන්න පුළුවන් නම්. එතකොට ඒ අදාළ අපි අරමුණු කරගත්තු කෙනා සම්බන්ධව මුළු හදවතින්ම මේ සුවපත් වේවා කියන හැඟීම ඇති වෙනවා නම් දිගට මේක පවතිනවා නම් අන්න හොඳ මට්ටමකට ආවා කියලා අපිට සලකන්න පුළුවන්. පැහැදිලිද? ඒ මට්ටමට ඇතැම් විට දවස් කීපයක් ගත වෙන්න පුළුවන්. ඒ මට්ටමට ආවොත් ඊට පස්සේ ඒ විදිහටම තවත් කෙනෙක්ව තෝරගෙන ඒ විදිහට 10 දිනක්ට විතර වගේ පුරුදු කරන්න ගරු සම්භාවනීය 10 දිනක්ට වගේ. පැහැදිලිද? ඒ විදිහට කරලා ඊට පසුව අපි ඊළඟ පියවර බලමු. ඊට පසුව නේද මේ ටික අපිට පුළුවන් ඊළඟ දවස් වෙද්දී ඒ වගේ 10 දිනකට විතර වගේ පුරු කරන්න. අපි ඊට පසුව විස්තර කරනවා කොහොමද එතකොට මේක තව ඉස්සරහට දියුණු කරගන්නේ කොහොමද. ඒ වගේම අපි පසුව කතා කරනවා. දැනට ප්‍රධාන අපේ අරමුණ මේ භාවනාව කරන පිළිවෙල පිරිසට කියලා දෙන්න. එතකොට ඒකේ ඉදිරියට දියුණු තත්ත්ව ඇති වෙද්දී කොහොමද ඒව අඳුනගන්නේ. ඒ වගේම අපි පසුව කතා කරනවා. එතකොට ප්‍රධානම අපි මේ කරන පියවර ටික දැනගෙන ඊට පසුව තමන්ට වඩා ප්‍රකට වඩා පුරු වඩාත් පහසුවෙන් වැඩෙන භාවනාව තමන්ට තෝරගන්න පුළුවන්. එහෙනම් ඒත් එක්කම දැන් බුද්ධානුස්සතියත් ටිකක් අර කලින් කරපු ටිකේ සාරාංශය දැන් කෙරෙන්න ඕන. පරයන්කය කරන්න කලින් විනාඩි 4ක් 5ක් හරි තමන්ට වඩාත්ම ප්‍රකට වුණ ගුණයක් හෝ කීපයක් ඇතිනේ ඒ ටික දැනට කරන්න ඕන පරයන්කේ පටන් ගන්න කලින්. ඒ කරලා ඊට පසුව තමයි මෛත්‍රී කමටහන දෙන්නේ. හරි. මොනනම් දැන් තියෙන ගැටලු ඉස්සරහට දැන් අපිට එතකොට ඊළඟ පියවර කතා කරන්න කලින් මේ ටික ඉවර කරලාම අපි කතා කරනකො හොඳයි නේ. මේ ටික පුහුණු වුණයින් පසුවම එහෙම හොඳයි නේද? නැත්තම් දැන් අපි කතා කරගෙන ගියාට ඒ ටික සමහර විට කෙරෙන්නේ නැත්තම් එතකොට ටිකක් ප්‍රයෝජනෙයි මදි වෙයි කියලා කියනවා. අනිත් අයට කොහොමද? පවර චිත්තයත් මත කොහෙත් එකයි. ඈ සද්දේ අඩුයි. මොනවද ඊන සද්ද? ඒක ඒකේ වෙල කිරෙනවා නේ. අර මේ භාවනා net තියෙනවා. ඒකත් දාගෙන කරුදේ මම. සද්දෙට තමයි වැඩි නේද? ඔය ඒ සද්දවල බාධා එක මුල් කාලේ තමයි කාලයක් යද්දී ඒක එච්චර ගැටලුවක් වෙන්නේ. මුලින්ම ආධුනික කෙනෙකුට තියෙන ටිකක් බාධා කියලා දැනෙනවා නේද? හිතේ අර අරමුණු එක ගැටීම් ගතිය තමයි තියෙනවනේ. ඒ නිසා ඔය ටික හිමීට හරි ගියපුවාම හරියනවා. අ කතාවක් කියවනේ ඉතින් අර කැලේකට ගිය ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන. ඉතින් අපිට දැන් අරමුණු නැතිම තැනකට එහෙම හොයන්නත් බැහැ. තමයි ඉතින් අර සතු එක හරි ගැටීමක් ඇති වෙනවා අර nari petau ටිකක් එක්ක. ගැටීමක් ඇති වුණයි කියලා අපි කිව්වේ. ඒ නිසා නමුත් අර ආරම්භයේදී ටිකක් බාදයි. ඒවා අපි හිමීට අඩු කරගන්න පුළුවන් නම් වඩා හොඳයි. බාධක අඩු තැනක හවස්වරුවේ දාන්ශාලා විබෑ නේද? එහෙත් ඒ වගේ තමයි මැස්සෝ. ඔව් ටිකක් දුරයි. පහළම තට්ටු වෙනා ටිකක් මැස්සෝ. එහෙමනම් ඉඳී තමයි. ඒ මේකම තෝරගත්ත එකක් කියලා. ආ. ඒ උඩ තට්ටුව තෝරගත්තම හොඳයි. ටිකක් බලන්න මේ උඩ එක කොහොමද කියලා. හද්දබද්ද ටිකක් අපිට අඩු කරගන්න මොනවා මොකද කරන්නේ නේද? නාරදාස්සන්ත් එක්ක කතා කරගන්න වෙනවා. මොකක්ද විසඳුමක් කිව්වද? වෙන තැනක් නැහැ නේ? නැති එහෙම කුටි හරි කමක් නැහැ. එහෙම කුටි පහසුයි නේද? පුළුවන් නේ. ඔව් ඔව්. ඒක දැන් ආස්මලානි දන්නේ සුදුසු තැන් දැන් මට ඒ ගැන අවබෝධය අඩුයි. මම එහෙම ඉඳලා නැති නිසා මේ සුදුසු තැනක් බලාගන්න. ඒ කරලා ඉතින් ප්‍රධාන දේ අර හිත මිනීමෙන් සැහැල්ලුවෙන් ඒ ටික කරගන්න පුළුවන් තැනක් තෝරගන්න ඕනේ. සුමන රතන ආස්මල කොහොමද? දී පහතුයි. කොහොමද? බෝධියද? කුටි කෙරේ. ඔව් කොහොමද තොරතුරු මෙතන අමාරුයි. පහසුයි. මෙතන කෙරේ. කොහොමද තත්ත්වය? ඒ මැසොන්ටම ඉතින් නෙට් එකක් දාගන්න පුළුවන්. ඒක දාගන්න එක ඉතින් හොඳයි. නේද? මෙතන කරා. කොහොමද තත්ත්වය? මෙතනද පහසු? මෙතන පහසුයි. මොකද කරන්නේ? එතකොට කොඩිය ඇස්මලාට කොහොමද? බෝධි කෙරේ. ඇස්ම එක වගේ ගැටවන්නේ. කුටියේ මෙතන කෙරේ. කුටියේ කොහොමද එතකොට මේ මේ ඒ කරගෙන යද්දී දැන් ඇතැම් විටක කුටියේදී ඒකේ මේ බාධාවත් තියෙනවා හිතුණා ටිකක් විවේක ගන්න නේද වැඩිපුර දැන් ටිකක් කරගෙන ගිහිල්ලා දැන් ටිකක් ඇති වගේ කියලා විවේක ගන්න හිතෙනවා එහෙම නැත්නම් දැන් නම් අර පොත බැලුවා නම් හොඳයි වගේ කියලා පොතක වැඩ පටන් ගන්න හිතෙනවා ඒ මොකද ඒ ටිකක් එතනනේ තියෙන්නේ ළඟනේ නේද ඒ නිසා දැන් මේ වගේ තැනකට අර වෙන් වුණ තැනකට ආවම ඒ පාලනේ හැදෙනවා ඔක මුල් කාලේ තමයි ඊට පස්සෙ ඉතින් Tamanට ඒක වැඩිපුර යෙදෙන්න හිතෙනවා ඒ නිසා මේ ඒ වගේ පිරිසක් එක්ක අර එක තැනක කරන එකෙත් වටිනාකමක් තියෙනවා එතකොට අර විශේෂයෙන්ම මුලදී එතකොට අර Tamanට ටිකක් පාලනයක් හැදෙනවා නේද ඒක ඉතින් කල්පනා කරලා බලන්න තව ඉතින් හේතු ගොඩක් බලපානවනේ මේ භාවනාවක දියුණුවට ඒ ලැබෙන උපදේශ විතරක්ම නෙවෙයි තව ගොඩක් කරුණු බලපානවා ප්‍රධානම දේ අපිට මේක දියුණු කරගන්න ඕන කියන ඡන්දය ඒක ප්‍රධානම බලපානවා මේ කෙලෙස් ටික අයින් කරගෙන පහසුවෙන් කටයුතු කරගන්න පුළුවන් විදිහේ විදියට හදා ගන්න ඕන ඒ තත්ත්වයක් ඇති කර ගන්න ඕන කියන ඒ ඡන්දය ඉතින් විශේෂයෙන්ම ගොඩක් වැදගත් ඒ නිසා ඒක ඇති කරගෙන ඊට පස්සේ ඉතින් සුදුසු තැනක් Taman තෝරගන්න අර විදිහේ පාලනයක් කරගන්න පුළුවන් නම් කුටිය වුණත් කමක් නැහැ නේද Taman ඒ වෙලාව වෙන් කරගෙන මේ කාලයේ ඇතුළත දිගටම පරයන්සිය කරනවා කියලා ඒ විදිහ වෙන් කරගත්තම ඉතින් මේ ගැටලුවක් නැහැ එහෙම පුළුවන් නම් නේද මෙදකන්දට යන නාරදස් මගේ නම් කමක් නෑ අවසර දෙනවා නේද බුදුගුණ කමක් නැහැ ඒක කරන්න ඒත් එක්ක මෛත්‍රී කමඨණක් ටිකක් කරන්න අර පුහුණුවක් ඇති වෙන්න නිසා ඒ ටික හුරු කරගෙන ඊට පස්සෙ අපිට කැමැති එකක් තෝරගෙන පස්සෙ දිගට කරගෙන යන්න පුළුවන් දැනට අර කොහොමද මේ කමඨාන වඩන්නේ ඉස්සරහට මේක කරගෙන යන්නේ කියන එක ගැන මූලික දැනීමක් ඇති වෙන්න නිසා තමයි අපි මේ ටික විස්තරේ කරන්නේ ඒත් එක්ක Tamanට පසුව එක දිගටම මොකක් හෝ කැමති එකක් තෝරාගෙන කරන්න පුළුවන් නේද දැන් ඔක්කොම අපි කරන්න ඕන කියලා නීතියක් නැහැ හැම කමටහනම කරන්න ඕන කියලා නැහැ Tamanට දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ එකයි සමහරට දේශනා කරලා තියෙන්නේ ඉතින් ඒක දිගට පුරුදු කරගෙන නිවන දක්වාම පුරුදු කරගන්නවා එතකොට අපිට වඩාත්ම ගැළපෙන්නේ කොහොමද කියලා සමහර විට තේරුම් ගන්න එක වෙර අමාරුයි නේ. දැන් අනිත් එක එකිනෙකා විචුන් වහන්සේට ගැළපෙන කමඨහන මොකක්ද කියලා. එහෙම කියන්න දෙන්නේ හැමෝටම එකම කමඨහන ගැළපෙනවත් නෙවෙයි. ඒ නිසා තමයි අපි පොදු ඉතින් දෙවිසට හැම එකම පිළිවිලට ඒ ටික කියලා දෙන අදහස තියෙන්නේ. ඒ ටික ඊට පස්සේ දැනගත්තම තමන්ට වඩාත් ගැළපෙන තමන්ට හොඳින් වැඩෙන එක තමන්ටම කරගෙන යද්දි තේරෙනවා ඊට පස්සේ ඒක දිගට කරගෙන යන්න පුළුවන් පැහැදිලි නේද කමඨාන් 40ම වඩලා තමයි නිවන් දකින්න වෙන්නේ කියලා එහෙම එකක් නැහැ නේද මේ සමත කමඨාන් නැතුවමත් සුද්ධ විපස්සනාවකින් පටන් අරගෙන ඒපිදී බොහෝ විට ධාතු කමඨාන් ආදීකින් පටන් අරගෙන එහෙම නිවන් දැකපු සාන්නාන්තරත් ඉන්නවා නේද ඒ නිසා තමන්ට මේ මොන ක්‍රමයකින් හෝ වේවා තමන්ට අර කෙලෙස් අඩුවෙන් ඉන්න පුළුවන් ගතියක් හදාගන්නයි ප්‍රධානම අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඒකට අවශ්‍ය කරුණු ටික ඒත් එක්ක අපි හදාගමු නේද? කමඨහනේ දැන් කරගෙන යන කොටස මොකක් වුණත් ඒක වරදන්න. දැන් මේ සතර කමඨයන් විශේෂයෙන් දේශනා කරලා තියෙන්නේ ඒ ඒ අවස්ථාවේ ඇති වෙන කෙලෙස් යටපත් වෙන්න නිසා. අපි දැන් භාවනාව කරගෙන යන අතරෙදී ටිකක් ශ්‍රද්ධාව අඩු වෙලා වගේ කියලා තේරුණොත් අන්න බුද්ධානුස්සතිය වඩන්න ඕන. පැහැදිලි නේ? ටිකක් රාගය ඇති වෙනවා කියලා වගේ තේරුණොත් අසුබ මෙනෙහි කිරීමක් කරන්න ඕන. කේන්තියක් එනවා වගේ, එහෙම නැත්නම් යම්කිසි ගැටීමක්, يعني තව කෙනෙක් එක්කම ගැටීම වෙන්න ඕනේ නැහැ. තමන්ට තමන් කරපු දේවල් ගැන පසුතැවීම වැඩිපුර ඇති වෙනවා නම්, නොකරපු කුසල් ගැන පසුතැවීම ඇති වෙනවා නම්, ඒ තැනකුණත් ඒකත් ද්වේෂයම තමයි. ඒ වගේ තැන්වල ඒවා යටපත් වෙන්න අපි මෛත්‍රී භාවනාව පුරුදු කරලා තියාගන්න ඕනේ. ටිකක් කම්මැලි හිතෙනවා නම් නේද? මේ සාමාන්‍යයෙන් අපි කරගෙන යන විදිහට ඔය යන්න අරිනවා. වැඩි විශේෂයෙන් උනන්දු වෙන්න දෙයක් නැහැ මේකට කියලා වගේ හිතෙනවා නම් අන්න මරණානුස්සතිය ටිකක් වඩන්න ඕන. එතකොට තමන්ට ටිකක් හැඟීමක් ඇති වෙනවා. එහෙනම් මේ හිතියට අපි කවදා හරි දවසක මරණයටපත් වෙනවනේ. ඒ නිසා මේ ටික යමක් කරලා තියාගන්න ඕන ජීවිතේට කියලා. පැහැදිලි. ඒ නිසා තමයි සතර කමඨයන් අපි මුලින් පොඩ්ඩක් විස්තර කරන්න උත්සාහවත් උනේ. නැත්තම් සාමාන්‍යයෙන් ආනාපාන සති කමඨාන බොහෝ විට නා වූ එහෙමත් දෙන්නේ මුලින්. නමුත් කෙනෙකුට මේ ටික වැඩිලා නැත්තම් ඒ ටිකත් කරන්න කියලා මතක් කරනවා. අපි මේ ටික කතා කරලා ඉවර වෙලා ඊට පස්සෙ ආනාපාන සතිය මූලික කමඨහනක් විදිහට කරන විදිහ අපි පිළිවෙලට කතා කරනවා. මුල ඉඳන් කොහොමද මේ එකිනෙක අවස්ථාවල් වල හිතේ දියුණුව හඳුනාගන්නේ, ඒවා එකිනෙක වෙන වෙනම කතා කරනවා. ඒක ටිකක් කතා කරන්නත් ඇති නේද මේ විසුද්ධි මාර්ගයේ. එතකොට මේ හිතේ දියුණුව එකිනෙක අවස්ථාවලදී හඳුනාගන්නේ කොහොමද? ඒව ගැන අපි වැඩි විස්තර පසුව කතා කරමු. ආනාපාන සති කමඨහනේදී වගේ. තව ගැටලු තියෙනවද මොනා හරි දැන් කරගෙන යද්දී ඇති වුණ ගැටලු? හේතු කීපයක් බලපාන්න පුළුවන්. ඇඟේ වෙහෙසත් බලපාන්න පුළුවන්. ඊට අමතරව අර ටික දවසක් මේ අරමුණ අතහැරිලා තිබුණා නම් ඒකත් බලපාන්න. ඒකත් බලපාන්න. එතකොට දැන් නැත්තම් දහම් මිනෙහි කිරීමත් සජ්ජායනාවක් ලොකු හානි කර වෙන්නේ නැහැ. ඒක කුසලයන් නිසා. ඒ අතරේ ඉතින් අර ඇතැම් කෙලෙස් ඇති වෙන්න ඇති වුණා නම් කොහොමත් ඉතින් ලෝභ හිතේ දේවල් අපිට 100%ක් වළක්වන්න බෑනේ. ඒ දේවල් ඇති වෙනවා. ඒ දේවල් ගැන අවධානය අඩු වුණොත්, ඒ දේවල් ඇති වුණොත් ටිකක් වැඩිපුර කමඨාන් මනසිකාරය අඩු වුණොත් එහෙමවත් ඒ වගේ වෙනවා. ඒ නිසා අපි ඉතින් ආපහු උත්සාහවත් වෙලා ඒ தත්ත්වය හදා ගන්න ඕන. එහෙම මොකද ගැටලුවක් වුණේ නැද්ද? මනසාරයස්ම කොහොමද තත්ත්වය බලන්නවත් බැරි වුණා නේද? විසිරෙනවද බලන්න? කරලා බලන්න බැරි වුණා. පොඩි ආස් මල කොහොමද? අපි අර වගේ දවසකට වෙලාවක් වෙන් කරගමු නේද? එතකොට ඔක දිගට කෙරෙනවා. අභ්‍යාසත් එකතු වෙලා තියෙනවායි කියලා සමහර විට නේද? ඒ නිසා අපි අර දවසකට වෙලාවක් කියලා වෙන් කරගන්න තිබුණා නම් වඩා හොඳයි. මම නාරදස්මයිකත් කතා කරන්න. ඉරිස යෝජනා කරලා කි වෙලාවක් වෙන් කරගන්න ඕන. ඒතරොයි පොත්පත් තියෙනව පොඩ්ඩක් එහෙම එහෙ කරගන්න පුළුවන් වෙලාවක් වෙන් කරගත්තොත්. තියෙනවා නේ. විවේකයි. දැන් හැමෝටම විවේක වෙලාවක් වෙනවටත් වඩා සුදුසුම දේ තමන් වෙලාවක් වෙන් කරගන්න එක. නමුත් අර බාහිර උත්තේජනයකුත් අවශ්‍යයි මුලදී. ඒ නිසා තමයි අර වෙලාවක් වෙන් කරගෙන පරයන්කයක් දැම්මොත් ටිකක් අර යෙදෙන්න හිත පරිපුර නැවෙනවා. මේ වෙලාවේ බලනවනේ පරයන්කේ තියෙනවද කියලා, කට්ටි ඉන්නවද කියලා. කවුරු හරි බලන්න ඕන පොඩ්ඩක්. කට්ටි ආවද කියලා හරි. නේද? ඒක මේ විතර ගියේ නැත්නම් ප්‍රශ්නයක් වෙයිද දන්නේ නැහැ නේ කියලා හරි එන්නේ හිතෙනවා. කෙනෙක් නැතත් ආපු වෙලාව තමන්ම සටහනක් දාන්න. හරි හැදුවනම් ඊට පස්සේ මේ වෙලාවට ආවයි කියලා. එහෙම හොඳයි නේද? කෙනෙක්ව දාන්න ඕනේ නැහැ. තමන් එන වෙලාව තමන්ම ලියලා නම ලියනවා. එහෙම හොඳයි. විලාවක් වෙන් කරලා නේද? ඒකට තමන්ටම තේරෙනවානේ බලපුවම මන්නන් ඇවිල්ලා මදි. ඒකට ආපු දින බලාගෙන යද්දි අනිත් අයටත් පේනවනේ ආවෙ නෑ කියලා. එහෙම හොඳයි. මොකද ඒකට අර කෙනෙක්ව දාන එක සමහර තිතින් මේ පොද තියලා තියෙනවා. ඇවිල්ලා ලකුණු ගන්න. ඊට වඩා අපු වෙලාව තමන්ම ලියන්න තිබ්බනම් වඩා හොඳයි. වෙනස් වෙන නිසා සමහර ටිකක් පරක් වෙලා තෙන්න පුළුවන්. නැත්තම් ටිකක් පරක් වෙලා ඇවිල්ලා ටික් එක දාපුවම නේද? අපි බනින්න නෙමෙයි ඉතින් එහෙම මෙයා කරන්නේ tie. එතකොට දැක්කම අපිට කියන්න පුළුවන් නේ. තව ටිකක් එහෙනම් කල් ඇතුව වඩින්න කියලා නේද? වෙන කරගෙන යද්දී ඇති වෙන ගැටලු ගැන තමයි විශේෂයෙන් කතා කරන්න ඕන නේද? කෙරිලා මදි මේකයි කතා කරන්න. කරුණු මදි. ලෝභයි. මුලදීතින් අර අරමුණට හිත ගන්න බැරි වෙන විදිහට ඇතැම් විට ටිකෙන් ටික විසිරෙන්න ඉඩ වෙඩි. ඒත් එක්ක හිමීට ඒක ටිකෙන් ටික උත්සාහවත් වුණාම පාලනය කරගන්න පුළුවන්. ඊට පස්ව අපහු සාමාන්‍ය මට්ටමට ඒවි. ඊට පස්ව අපහු කරගෙන යන්නයි තියෙන්නේ. ප්‍රධාන දේ ඉතින් අර හිත ඒ අරමුණ වල විසිරෙන්න බලනවා. ලෝභ අරමුණු නම් වැඩිපුර තිබුණේ ලෝභ අරමුණු වල විතරෙන්න බලනවා. දේශාරමුණු නම් තිබුණේ ඒ වගේ විසිරෙන්න බලනවා. ඒකට ඒ ටික අපි හිමීට පාලනය කරගන්න ඕන. ඒ ටික දවස් දෙකක් යද්දි හැබැයි හරියනවා. ආපහු හැබැයි අතහැරුණොත් මේ කාලින් පස්සේ ආයෙත් ඒ වගේ වෙනවා. ආයෙත් පටන් ගන්න කාලෙට ටිකක් අපහසු වෙනවා. ඒතත් අර ඉස්සරහට යන ගති අඩුයි. නේද? කතාවට අර කියන්නේ හොදලා අපහු මඩේ හොද හොද මඩේ දානවා කියලා කතාවක් කියන්නේ නේද? ඒ කියන්නේ මොකද? දැන් අපි උත්සාහවත් වෙන්නේ හිත පිරිසිදු කරගන්න දවසකට පැයයි කියලා හිතමුකෝ. ඊට වඩා උත්සාහවත් වෙනවා ඇති. අපි ඒක කටයුතු කරන්නේ පැය උදාහරණයකට අපි ගමුකෝ. ඉතිරි පැය 23ම වගේ හිත තමන් කැමති අරමුණු වලට යන්න නම් ඉඩ දීලා තියෙන්නේ. එහෙම වුණොත් පිරිසිදු වෙන්නේ නැහැ නේද? ඒ විදිහට පිරිසිදු කරන්න ටිකක් අමාරුයි, ලේසි නැහැ. ඒ නිසා ඉතින් අර දවසේ අනික් කටයුතු කරන වෙලාවල් වලත් පුළුවන් තරම් කුසලයක ඉන්න, ඒත් එක්කම අර විපස්සනා මානසිකාරයකුත් වැඩෙන්න, හිතේ නුවණ වැඩෙන්න උපකාරවත් වෙන මානසිකාරයක යෙදෙන්න ඕන. ඒ නිසායි අපි අර මතක් කළේ ඒ ආත්ම සංඥා හිම අඩු වෙන විදියට, අනිත්‍ය ආදී ලක්ෂණ ටිකක් ප්‍රකට වෙන විදියට මානසිකාර කරන්න කියලා. ඒ විදියට අපි කරගෙන යනවා නම් ටිකෙන් ටික හිත පිරිසිදු වෙනවා. ඒ නිසා ඉතින් ඒ හිතේ විසිරීම කියන එක ඉතින් සාමාන්‍යයෙන් වෙනවා. නීවරණ වලට ඉඩ ලැබිලා තිබුණා නම් ආසන්න කාලයේදී. ඒ නිසා ඉතින් ඒකට අපි ඊට විරුද්ධව කටයුතු කරන්න වෙනවා. දැන් නිදිමත එනේවා වෙන්නේත් ඒ හේතු නිසා. දැන් පරයන්කේ ඉදී නිදිමත එන්නේ ඉතින් ඒ හිතේ එකඟ භාවයේ අඩුකම නිසා. අරමුණට පුරුදු නැතිකම නිසා. එතකොට ඒ කමඨහන් මානසිකාරයේට කමඨහන් අරමුණට පුහුණු වුණාම ඒකේ ටිකක් ප්‍රගුණ වුණාම ඊට පස්සේ නිදිමත එන්නේ නැහැ. පැය ගාණක් යනකොට නිදිමත එන්නේ නැහැ. සමහරට පැය 3 4 5 යද්දී වුණත් නිදිමත නැතුව එක දිගටම කරන්න පුළුවන් අවස්ථා හැදෙනවා. පැය 3ක් කරන්න කලින් දැනට ඉස්සෙල්ලාම අපි පැය භාගයක් නිදිමත නැතුව ඉන්න නේද? ඊට පසුව පැයක්. මේ විදිහට ටික ටික හදාගන්න. මේ පරයන්කවලත් කාලේ ටිකෙන් ටික වැඩි කරන්න පුරුදු කරගන්න ඕන. වැඩි වෙලාවක් කරද්දී ප්‍රතිඵල ඉක්මනින් ලැබෙනවා. ඒ කියන්නේ පරයන්ක කාලේ වැඩි කරව. තමන්ට ඉන්න පුළුවන් උපරිමය අපි හිතමුකෝ දැනට විනාඩි 45යි නම් ඒක පැයක් දක්වා වැඩි කළොත් අරට වඩා ඉක්මනින් ප්‍රතිඵල ලැබෙනවා. අමාරුයි මුල් කාලේ. මුලදී අපහසුයි. ඊට පසුව කාලයක් මේක හැදුනායින් පස්සේ පැයක් යනවා කියන එක දෙන්නේ නැහැ. පැයක් එකහමාරක් යනවා කියන එක දෙන්නේ නැහැ. හොඳටම ප්‍රගුණ වුණාම ඉතින් පැය ගාණක් ගියත් සමහර විට දැනෙන්නේ නැතුව පහසුවෙන් ඉන්න පුළුවන්. කාලය කියන එක අපිට දැනෙන්නේ අර අරමුණු වලට වෙනස් වෙන නිසානේ. පැහැදිලි නේ? මේ එකම අරමුණක ඉන්න පුරුදු වුණාම ඊට පස්සේ කාලය කියන එක එහෙම කාල පරාසය දැනෙන්නේ නැහැ. වෙලම් එකක් එහෙම තියලා තිබුණොත් මේ දැන් ඉඳගත්තා වගේ විතරයිනේ කියලා නේද? පැයක සමහර පැයකමාරක් විතර ගිහිල්ලා ඒත් එහෙම අපහසුවක් දැනෙන්නේ නැහැ. ඒ නිසා අර බාහිර අරමුණු වල විතිරෙන නිසා තමයි අපිට ඒක අපහසුයි වගේ දැනෙන්නේ මුලදී. භාවනාව කෙනෙකුට නීරස වෙන්නේ මුලදී හිතේ කෙලෙස් වැඩිකම නිසා. ඒවට තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඒ පුරුද්ද අයින් කරගන්න ඒ තාක්කල් අයින් කරගන්න තාක්කල් අපහසුයි, නීරසයි. ඊට පසුව තමන්ට ඒක ගොඩාක් පහසු බව තේරෙනවා කරගෙන යද්දී. ඒ මට්ටමට හදාගමු හැමෝම නේද? පහසුවෙන් අරමුණේ ඉන්න පුළුවන් මට්ටමට. දැන් මුලදී අමාරු වෙන්නේ අරමුණේ ඉන්නේ නේද? හරියට අර හරක් පෙටියෙක්ව ගහක ගැට ගහන්න ඇදගෙන යනවා වගේ නේද? අරමුණේ තියාගන්න එක්කන් යන එක හිත බොහොම අමාරුයි. පැනලා දුවන්නමයි හදන්නේ වෙන අරමුණකට නේද? වටේට වෙන තැලෑටි හිමත් තියෙන තැනක අර වගේ සතෙක්ව අරන් යන්න ගියොත් එහෙම වටේ තියෙන ඒ තැලෑටි කණ්ඩම තමයි දුවන්න හදන්නේ. කාර්ය පුහුණු වුණයින් පස්සේ ඊට පස්සේ ඒ අපහසු ගති ඇති වෙන්නේ නැහැ. ඒ නිසා පහසුවෙන් ඒ අරමුණට හිත පවත්වන්න පුළුවන්, නංවන්න පුළුවන් මට්ටමට එමීට හදාගමු. ඊට පස්සේ අපහු ආයේ ඒ වගේ කවුරුත් බලන්න අවශ්‍යත් නැහැ, තමන් හිතලම කරනවා. කවුරුත් කියන්න අවශ්‍යත් නැහැ මෙහෙම පරයන්කේ මෙහෙම කරන්න, අසුවල් තැන කරන්න, එහෙම කවුරුත් කියන්න ඕන නැහැ, තමන්ම කරන්න හිත නැවෙනවා. දැනට මේ පොත්පත් කිරණේ වගේ වැඩිපුර පොත්පත් තියෙන කාට කාට වගේද මේ විවේක අඩු පොඩි මායට විවේක අඩුයිද කොහොමද? ඈ පොඩි විවේක මදි. ඔබේ හැමදාම මේ වගේ අවිවේක වෙන්නේ නැහැ, ටික කාලයක් යද්දී මේ පොත්පත් ඉවර වෙනවා. ඊට පස්සේ ආයෙක කරන්න ඕනේ නැ නේද? අනෝපමාය මොනවද කරන පොත්? දෙවෙනි පොතයි විනය පොත. ආයත්ම මොකද්ද නම අමතකයි. පවර සීහ ආයත්ම නෑ අර ඒ දැනීම කියන එකත් වැදගත්. ඒකත් ඉතින් ඒ ටික හදා ගන්න ඕන මුල් කාලේ. ඒ කාලේ පොත්පත් නොකිරෙන කාලය භාවනාවට යොදා ගන්න ඕන. ඒ කාලේ අපි වෙන දේවල් වලට යොදා ගන්නත් හොඳ නෑ නේද? දැන් පොත්පත් නොකිරෙන වෙලාවෙත් අපි වෙන මොකක් හරි වැඩක් පටන් ගන්නවා නේද? එහෙම වුණොත් එතකොට භාවනාවට කාලය නැති වෙනවා. අනිත් ප්‍රධාන දේ තමයි කතාබහ නිසා කාලය අපත යන එක. තමන් දිනචරියාව ලියද්දි කතාබහ කරමින් හිටපු වෙලාවලුත් ලියන්න ඕන අපහු. මේ වෙලාවේ විනාඩි 15ක් හරි මෙච්චර වෙලාවක් කතා කර කර හිටියා ස්වාමිනාන්ත කෙනෙක් එක්ක. නම ලියන්න එපා. කතා කරපු කෙනාගේ මේ එතකොට ඈ එතකොට තමන්ටම බලද්දි තේරෙයි දවසකට කොච්චර වෙලාවක් කතාවලට කාලය ගත වෙලා තියෙනවද කියලා. දැන් ගුරුවරයෙගේ අවවාදයක් ලැබෙන එක නෙවෙයි මේ කියන්නේ. එහෙම නෙවෙයි දැන් ගිලම්පස ශාලාවට ආවම එතන දැන් ගිලම්පස වළඳන්න උපරිම කොච්චර වෙලාවක් යයිද? විනාඩි 15ක් ඇතිනේ හොඳටම. ඒ වුණාට එහෙනම් අපි එක සවන්හන්ත කෙනෙක්ගෙන් ඇහුවා කොහොමද ආයස්මුතුන්ගේ කාල සටහන කියලා. ඊට පස්සේ දැන් මම කියාගෙන ගිහිලා කියනවා 8ට ගිලම්පස වළඳන්න එනවා. 9ට කුටියට යන්න පිටත් වෙනවලු කියලා. 9 ඉඳන් 10 විතර වෙනකන් කුටියට යනවා. ඊට පස්සේ දැන් අපි ඇහුවා දැන් පැයක් වළඳන ගිලම්පස මොකක්ද දැන්? 8 ඉඳන් 9 වෙනකම්ම පැයක් ගිලම්පස වළඳනවාද? සිතින් දැන් වෙන්නේ මොකද්ද? ගිලම්පස එක වළඳන්න ගත්තම තව කීප දිනක එකතු වෙනවා. ඊට පස්සේ මොකක් හරි කතාවක් පටන් ගන්නවා. ඒ සමහර විට ඉතින් ඉගෙන ගන්න දෙයක් හරි එහෙම දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වුණා ටික වෙලාවක් යද්දී සමහර විට වෙන කතාවක් ඒ අතරේ ගමේ වුණ දේවල් එහෙම නැත්නම් තමන් කලින් කරපු දේවල් එහෙම නැත්නම් ඉස්කෝලේ යන කාලේ වුණ සිදුවීම් මේ වගේ මොනවා හරි පරණ දේවල් කතා කරන්න ගන්නවා. ඊට පස්සේ දන්නේම නැතුව දැන් පරයන්කේක ඉඳගත්තම නම් කොයි වෙලේද මේ පැය වාගේ ඉවර වෙන්නේ, පැය ඉවර වෙන්නේ කියලා කාලේ ඉවර වෙන්නේ නැහැ. කතාවක් කරන්න ගත්තම නම් කතාව පොඩ්ඩක් කරලා ඉවර වෙලා බලද්දි දන්නේම නැතුව පැයක් ගිහිල්ලා. එහෙම නේද? ඇයි එහෙම වෙන්නේ? මොකද එහෙම වෙන්නේ? ඒ දෙයට ඇති තියෙන රුචිය නිසා. ඒක අපිට ඒ යම් දෙයකට රුචියක් ඇති වුණොත් අපිට ඒකට ගත වෙන කාලය දැනෙන්නේ නැහැ. ඒ හේතුව තමයි ඒ අරමුණේ හිත හොඳට බැසගෙන පවතින නිසා. ඒකට වෙන අරමුණ වලට එච්චර යන්නේත් නැහැ. ඒ වගේම තමයි භාවනාව කියන එක කෙනෙකුට රුචි වුණොත් ඊට පස්සේ ඒ කෙනාට ඒ කාලය ගත වෙන එක දැනෙන්නේ නැහැ. නැත්තම් කොහොමද අර නිරෝධයට සමවැදිරා දවස් 7ක් ඉන්නේ? දැන් නිරෝධේ නම් අපි ඒ වෙලාවේ හිත නිරුද්ධ වෙලයි ගියමුකෝ. දැන් ඵල සමාපatti. ඒ වගේත් ඉතින් උපරිම දවස් ගණන් දවස් 7ක් යනකම් ඉන්න පුළුවන් බව කියලා තියෙන්නේ නේද? මේ විදිහට ඒ හිත දියුණු කරපු කෙනෙකුට ඉතින් ඒ අපහසුවකින් තොරව අරමුණේ ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඉතින් උනන්දු වෙන්න තියෙන්නේ අපිත් ඒ විදිහට දවස් ගණන් කෙසේ වෙතත් අවම පැයකමාරක් පැයක්වත් ඉන්න ඉස්සරලා හුරු කරගන්න ඕන නේද? අපහසුවකින් තොරව නීරස බවකින් තොරව කැමැත්තෙන් ඒ අරමුණේ ඉන්න පුළුවන් මට්ටමට හිත සකස් කරගන්න ඕන. ඇයි අපි එහෙම ඉතින් එහෙම කරගන්න එකේ වටිනාකම මොකද්ද? දැන් මේ සමාධිය අතිශයින්ම උපකාරයි. යථා භූත ඥාන දර්ශනයි. එහෙම නැත්නම් මේ නියම ස්වභාවයේ තේරුම් ගන්න. සංස්කාර ධර්ම වල තියෙන අනිත්‍ය ආදී ලක්ෂණ තේරුම් ගන්න මේ සමාධිය උපකාරවත්. ඉතින් ඒ අවබෝධය ඇති වුණොත් තමයි මේ කෙලෙස් නැති කරන්න පුළුවන් වෙන්නේ. සමුච්ඡේද ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් ඒ කෙලෙස් යටපත් වුණාට දැන් පැවිදි වෙලා අපි මේ විදිහට ඉන්න අවස්ථාවේදී අපිට කෙලෙස් පීඩාව දැනෙනවා යම් මට්ටමකට අඩුයි. නමුත් දැන් යම් විදියකට පෘථග්ජනවම කලුරිය කරන්න වුණොත් මොකද වෙන්නේ? ඊට පසුව කොහෙ ඉපදෙයිද කියන එකට කාටවත් දෙන්න පුළුවන් සහතිකයක්. දැන් මේ ජීවිතයේ හොඳට සිල් ගුණ පුරලා තියෙන නිසා සුගතියක උපදීවි කියලා අපිට යම් මට්ටමකට කියන්න පුළුවන් ඊළඟ භවය. හැබැයි එතනින් පස්සේ ඊළඟ භවයේ අපි හිතමුකෝ දිව්‍ය ලෝකයක වගේ ඉපදුනායි කියලා. දැන් එතකොට ඒ තියෙන දිව්‍යමය සැපවලට නොඇලී ඉඳී කියලා කවුද සාතිකයක් දෙන්නේ? තේරෙනවා නේද? මේ මනුෂ්‍ය ලෝකයේ තියෙන කාම වස්තු වලටත් තියෙන ඇල්ම බොහොම අමාරුවෙන් තමයි අයින් කරගන්නේ. එහෙම තියෙද්දී අර දිව්‍ය ලෝකයේ තියෙන කාම සම්පත් වලට නොඇලී ඉඳී කියලා කොහොමද කියන්නේ? කවුද සාතිකයක් දෙන්නේ? ඒවට ඇලිලා පව්කම් කරගන්න නැතුව ඉඳී කියලා කොහොමද කියන්නේ? අර කතා වස්තු අහලා ඇතිනේ අච්චරා සූත්‍රයේ මතක විදියට. අර එක දිව්‍ය පුත්‍රයෙක් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට මතක් කරන්නේ බය වෙලා. මොකද උනේ? එකට ක්‍රීඩා කර කර හිටපු දිව්‍යංගනාව 500 දෙනෙක්ම එකවර චුත වුණා. ඒ කට්ටිය කොහෙද කියලා බලද්දි අපායි. ඊට පස්සේ බලනවා තමන්ට මොකද වෙන්නේ. ටික දවසකින් තමනුත් එතනින් චුත වෙලා අපාය උපදින බව දැක්කා. ඊට පස්සේ තමයි බය වෙලා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා ඊට පස්සේ ඉතින් ධර්මදේශනාව අහලා ඉතින් සෝතාපන්න වුණා. දැන් හිතලා බලන්න එතකොට දැන් ওই වැඩේ අපට වෙන්න බැරිද? මොකද දිව්‍ය ලෝකයේ කියන්නේ එහෙ ගිහිල්ලා මේ පැවිදිකම් කරන්න පුළුවන් තැනක්, බණ භාවනා කරන්න පුළුවන් තැනක් නෙවෙ නෙවෙයි. ඉතින් ඉතින් බොහෝ පිරිස විනෝද වෙමින් කාලය ගත කරන තැනක්. ඒක නිසා ඉතින් බොහෝම මේ සසරේ ලොකු අවදානමක් තියෙනවා. නරක තැන් වලට වැටෙන්න, ඒ වගේම ඉතින් දුක් විඳින තත්ත්ව වලට පත් වෙන්න. ඉතින් අපි ඒක තේරුම් අරගෙන ඒ තත්ත්ව වලට වැටෙන එක වළක්ව ගන්න උත්සාහයක් ඇති කරගන්න ඕන. දැන් ඔච්චර පාරමිතා පිරීලා තිබුණු, රහත් වෙන්න පින තිබුණු, ඒ කියන්නේ රහත් වෙන්න කියලා කියන්නේ එක ගාථා පාදයක් අහද්දි රහත් වෙන්න තරම් පින තිබුණු කෙනෙක් නේ සුමේධ තාපසතුමා. ඊට පසුව මේ පාරමිතා පුරණ කාලෙදී නියත විවරණ ලැබුවිනුත් පසුව කොයිතරම් නරක තැන්වල ඉපදිලා තියෙනවද? පේනවනේ ඉතින් අර ජාතක කතා කියවද්දි ඉතින් මේ කල්පය ඇතුළෙම වුණ සිදුවීම් ගැන කියද්දිම කියවෙනවා. තිරිසන් ආත්ම භවවල ඉපදුණු අවස්ථා. කුසලයකින් ඉපදිනවද තිරිසන් අපායි? තිරිසන්ගත සතෙක් වෙලා කුසලයක විපාකයක් විදිහට උපදිනවද? පැහැදිලි වෙන කතාව ඒතකොට. එහෙනම් අපි ගැන කවර කතාවද නේද? ඒ නිසා ඉතින් ඒ වගේ සංවේගය ඇති කරගන්න ඕන. අපි මේ විදියට උත්සාහවත් උනේ නැත්නම් ලොකු අවදානමක් තියෙනවා. ඒ වගේ නරක තැන් වලට පත් වෙන්න. ඒ කියන එක ඉතින් සිහි කරලා උත්සාහවත් වෙන්න ඕන. විහිළු කර කර ඉන්න, hina වෙවි ඉන්න කාලයක් නැහැ. ඒ නිසානේ අර මතක් කරන්නේ බාහිර නිදානේදී අහුවෙන්නේ නැති අශෝක රජතුමාගේ මල්ලි ඇවිල්ලා අශෝක රජතුමාගෙන් අහන්නේ මොකක්ද? මොකද මේ ස්වාමීන් වහන්සේලා විනෝද වෙන්නේ නැතුව, කිසිම කතා බහකුත් නැතුව පැත්තකට වෙලා මේ විදියට ඉන්නේ? අර මුවෝ එහෙම ඉන්නවා, වෙන සත්තු ඉන්නවා, උන් හොඳට කාලා බීලා විනෝද වෙමින් ඉන්නවා. මොකද වෙනස කියලා හුව නේද? මොකද්ද දුන්න උත්තරේ? කවුරු හරි කියමු බලන්න උත්තරේ මොකද්ද කිව්වේ? ඈ ඒකට අර මේ ඒක ටිකක් හොඳට තේරෙන්න අර දවස් හතක් රජක මෙහෙමත් දීලා එහෙම සිදුවීමක් කිව්වේ දවස් හතෙන් පස්සේ මරණවයි කියලා නේද? මතක ඇති කතාව. එතකොට ඉතින් මේ ස්වාමින්වහන්සේ කෙනෙක් කියලා කියන්නේ නිරන්තරව මේ මරණය සිහියේ තියෙන එතනින් අදහස් කරන්නේ මරණානුසතිය වැඩිවීම කියන එකම විතරක් නෙවෙයි, මේ ස්කන්ධයන්ගේ භංගය දකිමින් ඉන්නවා කියන එකයි. පැහැදිලි නේ? එතකොට මේ හැම මොහොතකම මේ ස්කන්ධයන් බිඳෙන බව දැක දැක මේ දේවල් වල තියෙන අනිත්‍ය බව, දුක් සහිත බව, අනාත්ම බව අවබෝධයෙන් යුක්තව ඉන්නවා කියන එකයි. ඒ අවබෝධය භාවනාමය අවබෝධයක් නම් වඩාත්ම හොඳයි. එහෙම නැතත් අපිට යම් මට්ටමක ශ්‍රුතමය සහ චින්තාමය ඥාන වශයෙන්වත් ඒ අවබෝධය තියෙන්න ඕන. ඒ විදියට තියෙනවා නම් අන්න ඒ විදියට කාලය අපත යන්න වෙන්නේ නැහැ. අපත යන කටයුතු වල යෙදෙන්නේ නැහැ. පැහැදිලි නේද? ඉතින් අපිට ඒ අවබෝධය අඩුකම නිසා තමයි අනවශ්‍ය දේවල් වලට කාලය ගත වෙනව නම් ගත වෙන්නේ. අපි හිතනවා නම් මේ විදියට දිගටම පවතිනවායි කියලා, එහෙම වෙනව නම් ඉතින් හොඳයි. එහෙම වෙන්නේ නැහැ. දැන් අපිට මේ පැවිදි ජීවිතයේ භික්ෂුවක් විදියට මේ පවතින සිහිය, ශ්‍රද්ධාව, ප්‍රඥාව ඒ දේවල් ඒ විදියටම තියෙන්නේ නැහැ නේද දිගටම? දැන් භික්ෂුවක්ව ඉඳලා ඊට පසුව අපි හිතමු සතෙක් වෙලා ඉපදුනා කියලා. අර තිබුණු ශ්‍රද්ධාව, ප්‍රඥාව ඒවා ටික පිටනවාද? ඒවා පිටන්නේ නැහැ. අපහු ඉතින් ඒ හිතන්නේ ඒ සතා විදියටම තමයි හිතන්නේ. ඒ නිසා ඉතින් හරිම භයානකයි. අපි ඒක ගැන තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. පැහැදිලි නේද? අර අහලා ඇති ගොම කුරුමියේ කුණ කුමාරියෙකුගේ කතාවක් කියලා තියෙනවා. ඈ? ඔව් ඔව්. ඔතන කියලා තියෙන්නේ කොහොමද කලින් රජ කුමාරිකාව ඊට පස්සේ කුරුමිනියෙක් වෙලා ඉපදුනා. ඊට පස්සෙ ඉතින් ඒ රජ කුමාරිකාවක්ව ඉද්දී කොහොමද සැප සම්පත් වින්නේ, කොහොමද දේවල් පරිහරණය කළේ? කැමැත්ත ඇති උනේ හොඳ සාමාන්‍ය හොඳ මනුස්සයෙකුටනේ රුචිය ඇති වෙන්නේ. දැන් ඒක මේ රජකුමාරිකාවක්ව ඉන්න අවස්ථාවේදී කුරුමිනියෙක්ව දැක්කොත් සමහරට කැමතිවත් නැහැ. කොහොම හරි අයින් කරලා කාමරෙන් අයින් කරන්න බලන්නේ නේද? ඊට පස්සේ දැන් කුරුමිනියෙක් වෙලා ඉපදුනායින් පස්සේ මොකද? ඉතින් ඒ රාගයෙන් කුරුමිනිය පස්සේ යනවා. පැහැදිලි නේද කතාව? දැන් අපිට ගැරඬියෙක්ව දැක්කම බොහොම පිළිකුල්නේ. ගැරඬියෙක් වෙලා ඉපදුනොත් මොකද වෙන්නේ? ඉතින් රාගය ඇති කරගන්නවා ඒ ගැරඬියාගේ. ගැරඬියෙක් වෙන්න තියෙන හේතු අපි නැති කරලාද සම්පූර්ණ තියෙන්නේ? තාම මේ හේතු තියෙනවා. ඒකයි කල්පනා කරන්න තියෙන්නේ. තේරුණා නේද? ඒ නිසා ඉතින් උත්සාහවත් වෙන්න ඕන. ඒ හේතු නැති වෙන විදියට කටයුතු කරන්න. නැවත අපායටවත් නොවැටෙන මට්ටමට, සෝතාපන්න මට්ටමකටවත් නේද? පත් වෙන්න උත්සාහය හැමෝගෙම ඇති කරගන්න ඕන. ඉතින් එතකොටනම් අන්න ඒ වගේ අපායට වැටෙන අපාය දුකින්වත් මිදුණයි කියලා යම් මට්ටමක අස්වැසිල්ලක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා ඉතින් මේ ඒ තත්ත්වත් අපි තියාගෙන නම් අපි කටයුතු කරන්නේ. උට විනෝද වෙන්න, විහිළු කර කර ඉන්න කාලෙ තියනවද කියලා කල්පනා කරලා බලන්න ඕන. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අර වගේ දුකකටපත් වුණාම අපහු දුක් වෙලා තේරුමක් නැහැ. කනාතීතා සෝචಂತಿ කියලා අර භාග්‍යතුන්ම දේශනා කරන්නේ මේ අක්කන සූත්‍රයේදී නේද? ඒ ෂණය ඉක්මවා ගත්තොත් ඒ අය ඊටපස්ව දුක් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ලැබිලා තියෙන අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්න හැමවම උත්සාහවත් වෙන්න ඕන. අකුසල් හිත් ඇතිවෙන්න ඉඩ තියාගන්න එපා. දැන් අපි එදා කෙටියෙන් කතා කළානේ අකුසල් හිත් ගැන. ඊළඟ දවසේදී අපි අභිධර්ම සාකච්ඡාවේදීත් තව ටිකක් වැඩිපුර මේ දිටි සහගත හිත් ඒවා පහළ වෙන විදි ගැන තව ටිකක් කතා කරනවා. එතකොට තේරෙයි දවසේ කොයිතරම්නම් ඒ අකුසල් හිත් ඇති වෙන්නේ, කොයිතරම්නම් ලෝභ හිද්ද ඇති වෙන්නේ කියන එක. නිසා ඉතින් මේ දේවල් අපි අඩු කරගෙන දවසේ වැඩි කාලයක් කුසල් මානසිකාරයක් හරිවත් පවතින නන්දුව උත්සාහය ඇති කරගන්න ඕන. පැහැදිලි නේද? මොකද මේ අනවශ්‍ය දේවල් කතා කරමින් කාලය ගත කරනවා කියලා කියන්නේ ඒක දහම වැඩෙනවා වෙනුවට ඍණ පැත්තට යනවා. අකුසල්නේ. ඒ තැනක ආත්ම සංඥා මාන ආදී කෙලෙස් නේ ඇති වෙන්නේ. ඉතින් හැම කෙලෙසයක්ම සමාධියට බාධායි. නේද? සබ්බේ අකුසලා සමාධිස්ස පරිපන්තා කියලා දේශනා කරන්නේ. අපි කලින් දවසෙත් කිව්වා ඒක ගැන. හැම අකුසලයක්ම ඒක මේ පොඩි අකුසලයක්ද, නැවත උපතක් ඇති කරලා දෙන එකක්ද නැද්ද? එහෙම නැහැ. හැම අකුසලයක්ම සමාධියට බාධායි. සමහර විට කවුරු හරි හිතවත් කෙනෙක්ව මුණ ගැහුනම විහිළුවක් කරන එක, hina වෙලා අනවශ්‍ය දේවල් කතා කරන එක කුසල්ද අකුසල්ද? සමාධියට උපකාරයිද නැද්ද? සමාධිය පිරිහෙන්න හේතු වෙනවද නැද්ද? හේතු වෙනවා. පොඩි හරි සමාධියක් තියෙනවා නම්, පොඩි හරි එකඟකමක් තියෙනවා නම් ඒක පිරිහෙන්න අඩු වෙන්න හේතු වෙනවා. ඒ නිසා නිරන්තරව උත්සාහවත් වෙන්න ඕන. කෙලෙස් කෙලෙස් විදියට අඳුනගෙන හිත සමාධිමත්ව පවත්වන්න උත්සාහවත් වෙන්න. ඒ මට්ටම් යම් මට්ටමක අත්දැකීම් ලැබුණම ඊට පස්සේ තේරෙනවා ඒක දිගට පවත්වන එක තමයි පහසු. ඒ තත්ත්වේ නැති වුණාම තමයි පීඩාකාරී. දැන් අපිට ඒක තේරෙන්නේ නැත්තම් තාම අර හිතේ තියෙන කලබල ගතිය ඉවත් වෙලා නැහැ. ඒ කලබල ගතිය ඉවත් වුණ කෙනෙකුට ඉවත් කරගත්තම තේරෙනවා කලබල ගතියක් ඇති වෙද්දී ඒක පීඩාවක් බව තේරෙනවා. එතකොට අනවශ්‍ය දෙයක් කතා බහ කරද්දී Tamanට ඒක පීඩාවක් බව තේරෙන්න ගන්නවා. ඒක තේරෙන්නේ නැහැ කියන්නේ තාම අර හිතේ කලබල ගතිය අයින් වෙලා නැහැ. ඒ නිසා ඒ කලබල ගතිය අයින් කරගන්න උත්සාහවත් වෙන්න ඕන. අද අපි කතා කරන මාගන්ධිය සූත්‍රයේදීත් ඒ ගැන ටිකක් කතා වෙනවා. එතකොට තේරෙවි. ඒ කෙලෙස් තියෙන නිසා තමයි අපට කාම වස්තු සැපයක් වගේ දෙන්නේ. කාමරාගය කියන රෝගය තියෙන නිසා. ඒ කාමරාගය කියන රෝගය ඉවත් වුණාම ඒ වගේ තියෙන සැබෑ ස්වභාවය, මේ කාමවස්තු වල තියෙන සැබෑම දෙවෙන තෙවෙන ගතිය, පීඩාකාරී ගතිය අපිට වැටහෙන්න ගන්නවා. විහිළු කතාවක් එහෙම නැත්නම් විහිළුවක් කරලා අපි hina වෙනවා, එහෙම නැත්නම් සතුට වෙනවා කියලා කියන්නේ දැන් ඒක මේ විහිළු කතාව කියන එක කාමවස්තුවක්ද නැද්ද? කාමවස්තු. ඒකෙන් අපි විනෝදයක් එහෙම නැත්නම් සතුටක් බලාපොරොත්තු වෙන්නේ ඒකේ නියම ස්වභාවය අපිට තේරිලා නැති නිසා. පැහැදිලි නේද? ඒකට ඒ ලෝභ හිත්තල තියෙන පීඩාකාරී ගති අපිට යම් මට්ටමකට හරි තේරුණා නම් අන්න තමන් ඒ ලෝභ හිත් ටිකෙන් ටික අඩු කරගන්න උත්සාහවත් වෙනවා. පැහැදිලි නේද? ඉතින් ඒවා කාලයක් භාවනාවක් කරද්දි තේරෙවි. ඒකට මේ දේවල් වලින් පීඩාවක් තියෙනවා කියන බවවත් තේරෙනවා. පැහැදිලිද? මොකද හිතෙන්නේ අනුපමායත්ම? කියන්න ඕන හිතෙන දේ. ගොඩක් දේවල් කරන්න තියනවා කියලාවත් හිතෙනවද? මොකද හිතෙන්නේ? ගොඩක් දේවල් තව කරන්න තියනවා කියලා හරිවත් හිතෙනවද? එහෙම හිතෙනවා නම් ඒකත් හොඳයි නේද? ටිකක් භාවනා කරන්න ගත්තම තමයි තේරෙන්නේ හිත කොයිතරම් විසිරෙනවද කියලා නේද? නොකර ඉන්න තාක් කල් ඒක දැනෙන්නේ නැහැ ඇත්තට. කරන්න ගත්තම තේරෙයි මේ අපි හිතන තරම් මේක සරල පහසු දෙයක් නෙවෙයි කියලා නේද? හරි, එහෙනම් පිරිසගේ තව ගැටලු තියෙනවා නම් විනාඩි 4-5කින් අපි කතා කරමු. ඊට පස්සේ පෞද්ගලිකව පිරිසට මොනා හරි දැනගන්න තියෙනවා නම් අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් විනාඩි 10ක් විතර. අභිධර්ම කාරණ. ඒක අපි අභිධර්ම පොතේදී මහමුද. අදිති එකක්ද? මානසිකව ලැබෙන විපාක. දැන් තදාරම්මන විදියට සම්තිරණ හිත් විදියට පහළ වෙන්නේ ඒවත් විපාක හිත් විදියට පහළ වෙනවනේ. පැහැදිලිද? නමුත් ඒ වගේ අපි ওই බලාපොරොත්තු වෙන විදියේ දෝමනස්ස හිත් එහෙම හිත් පහළ වෙන්නේ නැහැ. දෝමනස්ස හෝ එහෙම විපාක හිත් නැහැනේ. පැහැදිලි නේ? ඒකට කායික දුක්ඛ සහගත කාය විඥාන මේ දේවල් තමයි විපාක විදියට පහළ වෙන්නේ. ඒකට ඊට අමතරව අර සම්තිරණ සම්පටිච්ඡන තදාරම්මන ඒ විදියට වීතියේ පහළ වෙන විපාක හිත් තියෙනවා. නෑ, ඒ ආරම්මන වශයෙන් කියන එක ඉති ආරමුණක් නේ. පැහැදිලි නේද? ඒතකොට අයෝනිසෝ මනසිකාරය නිසා තමයි අනිත් අකුසල් පහළ වෙන්නේ. දෝමනස්ස හිත් පහළ වෙනවා නම් ඒවා පහළ වෙන්නේ ඒවා ඉති අයෝනිසෝ මනසිකාරය නිසා. පැහැදිලි නේ? අපිට ඇත්ත කතාව ප්‍රධානම පීඩාව තියෙන්නේ ওই විපාක වලින් ඇති කරන පීඩාවක් නෙවෙයි. කෙලෙස් නිසා ඇති වෙන පීඩාව. පැහැදිලි නේද? දැන් අපිට ඔය පීඩාවක් කියලා දෙනෙන්නේ යම් අවස්ථාවක අපේ හිතේ නොසන්සුන් ගතියක් පීඩාකාරී ගතියක් තියෙන්නෙම මොකක් නිසාද? ඒක මේ විපාකයක ප්‍රශ්නයක් නෙවෙයි. කෙලෙස්වල ප්‍රශ්නයි. හැදිරීද? ඉතින් ඒ නිසා කෙලෙස් සංසිඳුවා ගත්තා නම් විපාක ගැන කලබල වෙන්න දෙයක් නැහැ. පැහැදිලි නේද? ඉතින් ඇතැම් විට ඇතැම් විපාක ඉදිරිපත් වෙන්න පුළුවන් අපේ දැන් සමහර විටක කොහොමද උදාහරණයක් විදියට අපිට ඔන්න ජීවිතේ නැති වෙන්න විපාකයක් තියෙනවා. එහෙනම් නැත්නම් ලෙඩ වෙන්න විපාකයක් තියෙනවා. එතකොට අපිට අපත්‍ය දේවල් කරන්න සමහර විට අදාළ විදියේ අරමුණු හැම ලැබෙන්න ඉඩ තියෙනවා. පැහැදිලි නේද? අපි දකින අහන හැම දෙයක්ම ඒවත් දැන් ඒවා විපාකනේ. සෝත විඥාන ආදී කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අපිට කියනවා අපි අද පොඩ්ඩක් එහෙනම් පැම්පහසු වෙන්න යමුද අසුවල් තැනට කියලා. ගිහින් පැම්පහසු වෙනවා වැඩිපුර වෙලාවක්. අන්න අසනීප වෙනවා. ඒකට අර වචනය විපාකයක් විදිහට ඉදිරිපත් වෙනවා. පැහැදිලි නේ? හැබැයි දැන් අර මනසට දැනෙන විදිහේ දුක් පීඩා එහෙම දේවල් විපාක හිත් විදිහට නැහැ. දෝමනස හිත් ආදී ඇති වෙන්නෙම අයෝනිසෝ මනසිකාරයේ නිසා. ඒ නිසානේ දැන් රහතන් වහන්සේලාට ඔය වගේ පීඩාවක් නැහැ. ඒ මොකද කෙලෙස් නැති නිසා. පැහැදිලිද? ඒතර මේ පීඩාවල් කියලා අපිට දැනෙන දේවල් වලින් බහුතරයක් ඒ තියෙන හැම එකක්ම පාහේ හිතට දැනෙන පීඩාවල් ඒවා කෙලෙස් නිසා වෙන්නේ. පැහැදිලි නේද? දැන් කායික පීඩාව කියන එක අපිට ඒක විපාකයක් විදිහට එනවා. ඒක පැහැදිලි. හැබැයි ඒ කායික පීඩාව නිසා මට මේ පීඩාව ලැබෙන්නේ ඒ විදිහට හිතන නිසා තමයි ඒක වැඩිපුර දැනෙන්නේ. මමයි මේ පීඩාව විඳින්නේ, මටයි පීඩාව දැනෙන්නේ කියලා හිතන නිසා තමයි ඒ පීඩාව තවත් වැඩිපුර දැනෙන්නේ. දැන් රහතන් වහන්සේ කෙනෙකුට ඒ පීඩාව නැහැ. පැහැදිලි නේ? කායික දුක් වේදනාව දැනෙනවා. නමුත් ඒක මගේ හෝ මටයි දැනෙන්නේ කියලා ගන්නෙ නැති නිසා ඒකේ නියම ස්වභාවය තේරුම් ගන්නවා. ඒ නිසා ඒක ගැන ගැටීමක් ඇති වෙන්නේ. පැහැදිලි නේ? අරූපී සත්වයකට ඉතින් හිතවල පහළ වෙන අර කායික වේදන දුක් වේදනා ඒව නැහැ. හැබැයි දෝමනස්ස වේදනත් නැහැ. ඒ තැනකදී අර තදාරම්මන වශයෙන් පහළ වෙන විපාක ටිකක් තමයි තියෙන්නේ. ඒ වගේම අපි පසුව වැඩි විස්තර ඒ අභිධර්ම පාඩම් කරන කාලෙක බලමු නේද? වෙන තියනවද මොන හරි ගැටලු? භාවනාව ගැන පෞද්ගලිකව මොනවා හෝ දැනගන්න තියෙනා. එහෙනම් තව විනාඩි 10ක් විතර වගේ තියෙනවා. කොයි භාවනාවක් හදාගෙන ඊට පසුව කටයුතු කරලා බලන්නකෝ. ඉතින් දවසේ බොහෝ වෙලාවක් හිතේ සැහැල්ලුව, හිතේ සංසිඳුණු ගතිය, ඒ පහසු ඇතුව කටයුතු කරන්න පුළුවන්. ඒ තත්ත්වය ඇති කරගන්න උත්සාහවත් වෙමු හැමෝම නේද? අනික මොන කටයුත්ත කළත් ඒකට කවුරු හරි කෙනෙක් බැන්නත් ඒක ඉච්චර හිතට දැනෙන්නේ නැහැ. පැහැදිලි නේද? ඉතින් ඒක ගැන නොසලකා තමන්ගේ කටයුතු සැහැල්ලුවෙන් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ පීඩාකාරී ගති ලොකුවට දැනෙන්නේ නැහැ. ඒ මට්ටමට අපි හිත සකස් කරගමු නේද? ඉතින් ඒ හිත සකස් වෙන තාක් කල් තමයි අපිට ඔය බාහිර ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ. අසුවල්ලු මට බැන්නා. එහෙම නැත්නම් අසුවල්ලු අර වැඩේ කරන විදිය හරි නැහැ. එහෙම නැත්නම් තමන්ගේ වැඩකුත් නෙමෙයි සමහරවිට ඒ කෙනාගේ වත් කරන විදිය හරියට උන්නාන්සේ වත කරන්නේ නැහැ. උන්න එව්වත් දකිද්දිත් කේන් තියෙනවා. ඉතින් මේ පොදු වතක් පොදු මේ දාලා තියෙන වතවත් හරියට උන්නාන්සේ කරන්නේ නැහැ නේ ශ්‍රද්ධාවෙන් කියලා උන්නේ එකට ගැටෙනවා. අනුන්ගේ වැඩක් නේද? ඊව නැත්තම් තව මොකක් හෝ අහන දෙයක් නිසා අර අරුණාන්සේ කෑ ගහනවා පේන්නේ නැද්ද? මේ කිසි ගරුත්වයක් නැහැ නේ සංඝයා ගැන. මේ මෙතන සංඝයාගේ කටයුතු කරනවා. ඒ වුණාට කිසි ගරුත්වයක් නැතුව කටයුතු කරනවා කියලා අන්න හිතේ නුරුස්නා ගතියක් හදා ගන්නවා. ඉතින් මේ අනු බාහිර දේවල් නේද? මේ දේවල් බාහිර දේවල් බාහිර අරමුණුයි කියන එකවත් අපි තේරුම් ගන්න උත්සාහවත් වුණොත් අන්න අර හිතේ තියෙන නොසන්සුන්කාරී ගති ටිකෙන් ටික අඩු කරගන්න පුළුවන්. පැහැදිලි නේද? ඒ හැමදේම මගේ කියලා කරගන්න යන එක නිසා තමයි පීඩාවල් තියෙන්නේ. සද්දය ඇහුනේත් මට. මේ ආරණ්‍යයත් මම ඉන්න ආරණ්‍යය. සංඝයාත් මගේ නේද? ඉතින් ওই විදිහට අල්ලා ගන්න නිසා තමයි පීඩාවල් තියෙන්නේ. ඉතින් ওই හැමදේම බාහිර බව තේරුම් ගත්තා නම් මේ ආරණ්‍ය කියන එක දැන් අපිට අපේ දෙයක්ද? ආරණ්‍ය කියලා කියන්නේ මේ ඉඩමනේ නේද? මේ ඉඩම ගත්තෙත් අපි මෙහි නාවගෙනට ආවිනුත් පස්සේ. ඒ වෙනකම් මේ ඉඩමවත් සංඝයාගෙත් නෙවෙයි, සංඝයාටයි ඉඩමකුත් නෙවෙයි. නේද? ඉතින් මේ සංඝ පිරිසව දැක්කේ පැවිදි වුණයින් පස්සේනේ, පැවිදි වෙන්න කලින් මේ පිරිසව දැක්කද? ඉතින් අපේ සංඝයා අපේ සංඝයාට කරදරයි කියලා හිතන්න දෙයක් තියෙනවද ඉතින් නේද? පැහැදිලි නේද කියන කාරණාව. මේ අපි ටිකක් කල්පනා කරනවා නම් ඒ විදිහට නුවණින් අන්න බාහිර අරමුණු එක දේවල් එක ගැටෙන්න තියෙන අවස්ථා අඩු වෙනවා. ගැටෙන අරමුණු නැතිම වෙනවා කියලා අපිට කියන්න බෑ. අනාගාමී වෙනකන් ඉතින් ගැටීම කියන එක තියෙනවා. එහෙනම් මේ විදිය ඕලාරික ගැටීම් නම් හැබැයි මාර්ගඵලාවීන්ට නැහැ. පැහැදිලි නේද? සියුම් සුළු ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි නිරන්තරව උත්සාහවත් වෙන්න ඕන. මේ අරමුණු මම මගේ මට ඔය කියන දේවල් අයින් කරගන්න. මේ දේවල් අපි ඒ විදිහට අල්ලගන්න නිසා තමයි ඇලීම් ගැටීම් හැම එකක්ම ඇති වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් අර බාහිර දේවල් ගැන හිතෙන් අතහැරීම කියන එක හුරු කරගන්න. පැහැදිලි නේද? දේවල් ඇති වෙද්දී ඉතින් කවුරු හරි කෙනෙක් කෑ ගහනවා එනවා, මේක ඉතින් සද්දයක් කියලා අරමුණු කරලා ඉතින් ඒක අයින් කරගන්න පුළුවන් නම් අන්න හොඳ තත්ත්වයක්. අපි ඕක අසුවල්ලුයි කෑ ගැහුවේ. තව සමහරලාට කවුද කෑ ගැහුවේ බලන්න ගිහිල්ලත් බලනවා සමහර විට නේද? එහෙම වෙනවා නම් අන්න සෑහෙන්න අපි තව දේවල් අතහරින්න තියෙනවා. සමහර විට ගුරුවරයෙකුට ඒ දේ කරන්න වෙන්න පුළුවන්, අවවාදයක් කරන්න. ඒක වෙන කතාවක්. හැබැයි නමුත් අපි පුළුවන් තරම් පිරිසට මේ දේවල් හදාගන්න ක්‍රමයේ කියලා දෙන්න ඕන. ඒ වෙද්දී ওই විදිහට කතා කරද්දී අපි ටිකෙන් ටික තේරෙනවානේ Tamanටම එහෙමනම් මේ දේවල් ලොකු අඩුපාඩුවක් කියලා. ඒක Tamanම හදාගන්න උනන්දු වෙන්න ඕන. අපිට ලෝකේ හදන්න පුළුවන්ද? බාහිර දේවල් ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අවවාදයක් කරන එක පුළුවන්. තව කෙනෙක් හිතන පතන විදිහ අපිට වෙනස් කරන්න බෑනේ. ඒකට මඟ පෙන්වීමක් විතරයි කරන්න පුළුවන්. පැහැදිලි නේද? ඉතින් ඒ තමන් උත්සාහවත් වෙන්න ඕන තමන්ගේ හිතන පතන විදිය සකස් කරගන්න. තමන්ට රාගය ඇති වුණොත් තමන්ට පීඩාවක් තියෙයි. තමන්ට ද්වේෂය ඇති වුණොත් තමන්ට පීඩාවක් තියෙයි. ඒක මේ අනිත් අයට නෙවෙයි ඒ පීඩාව. ඒ නිසා තමන්ට ඇති වෙන කෙලෙස් පීඩාව අඩු කරගන්නයි අපි උත්සාහවත් වෙන්න ඕන. අනිත් අයට කෙලෙස් පීඩාව තියෙනවද නැද්ද කියන එක ඒ අයට උපදේශයක් දෙන එක කමක් නැහැ, අඩු කරගන්න. හැබැයි ඉතින් තමන් එක බලෙන් අයින් කරවන්න යන්න අවශ්‍ය නැහැ. ඒ නිසා ඒ අයට කරුණු කියන එක කෙරෙන්න ඕන. ඒ අරින්න අනිත් අයගෙන් වෙන වැරදි ගැන නිතරම අපි හොයන්න ගත්තොත් ඒකත් ටිකක් හානි කරයි. ඒ නිසා ඉතින් අනිත් අයගේ අඩුපාඩුවක් දැක්කොත් කරුණාවෙන් මෛත්‍රියෙන් ඒක පෙන්වලා දෙන්න. වැරද්දක් අඩුපාඩුවක් පොඩි අයස් මනින් වෙන්න පුළුවන්. ඒ දැනක කරුණාවෙන් මෛත්‍රියෙන් මේක වැරද්දක් කියලා පෙන්වලා දෙන්න. ඒක කුසලයක්. එහෙම නැතුව අපි ඒ වැරදි හොයන අදහසින් මේ දේවල් කරන්න යන්න හොඳ නැහැ. එහෙම වුණොත් කෙලෙස් වැඩෙනවා. මිච්ඡං රන්ධ ගවේසිනෝ කියලා කියලා තියෙන්නේ නේද මේ? ඉතින් රන්ධ ගවේසි කියලා කියන්නේ, රන්ධ කියලා කියන්නේ හිඩසක් වැරද්දක් කියන එක. ඒකට නිතරම අනුන්ගේ හිඩස් වැරදි අපි හොයන්න උත්සාහවත් වුණොත් ඒකෙන් අපිට කෙලෙස් පීඩාව වැඩි වෙනවා. අපේ කෙලෙස් වැඩි වෙනවා. පැහැදිලි නේ? එනිසා ඉතින් අපි උත්සාහවත් වෙමු පුළුවන් තරම් අපේ හිත නිවෙන මට්ටමටපත් කරගන්න. හොඳයි එහෙමනම්. ආපහු කතා කරන්න වෙලාව මදි. ආපහු දේශනාවෙන් පසුවම එහෙමනම් ගැටලු තියෙනවා කතා කරමු. හොඳයි එහෙමනම්. ඉතින් හැමෝටම අපි ඉතින් ආශිර්වාද කරනවා. ඒ තියෙන හිත පීඩා, කෙලෙස් පීඩා, ඒ දේවල් ඉක්මනින්ම දුරු කරගෙන ඉතාමත් ඉක්මනින් පහසුවෙන් සීල, සමාධි, ප්‍රඥා ගුණ ධර්ම දියුණු කරගෙන පහසුවෙන් මාර්ගඵල ඥාන අවබෝධ කරගන්නත් හැමෝටම පහසු විහරණ සැලසේවා කියලා අපි නම් ආශිර්වාද කරමු. බයි. සුවපත්. කමාම් සුවපත්. චතුරාර්යපත් සුවපත්. එහෙමත් එකහමාරට හොඳයි නේද වෙලාව? එකහමාරට එන්න. මාගන්ධිය සූත්‍රය මජ්ක්‍ධිම නිකාය. සමහරට කියවගෙන යද්දි හිතෙයි මාගන්ධියට තියෙන අදහස් අපිටත් තියෙනවනේ කියලා. මාගන්ධියට තිබ්බ අදහස් අපටත් තියෙනවද කියලා සමහරට. මේ මාගන්ධිය පරිබ්‍රාජකයාට ඒ කාලේ තිබුණු අදහස් කියවගෙන යද්දි බලමුකෝ නේද.